ගරු න්‍යාය ගලප්පතිමෙතුමා වල විනාඩි 35 කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2017 යහපාලන ආණ්ඩුවේ අයවැය ලේඛනය සම්බන්ධයෙන් ජනතාවක් පෙරමුණ විදියට අපි අපේ අදහස් පළ කිරීමේ අවස්ථාව ඉදිරියට මේක ප්‍රයෝජන ගන්නවා. රනිල් වික්‍රමසිංහ ගරු අග්‍රමාත්‍යතුමා, මට මතකයි පසුගිය වකවානුවේ දිගින් දිගටම කතා කරා රාජපක්ෂ හා ඔවුන්ගේ ගෝලබාලයන් විසින් අවිද්‍යාත්මක ලෙස ගන්නා ලද ණයවලින් අපේ ජාතික ආර්ථිකය මත පටවන ලද මේ මහා ණයබර ඔබගේ හිස මත පැටවීමට අපි ක්‍රියා නොකරන්නෙමු. තවද එහි ණයබර එහි බර අපේ මතුපරපුරේ හිසමත්ද නොපටවන්නෙමු. අපි එයින් ඔබ මුදාහරින්නෙමු. එම නිසා ඔබ අප ගැන විශ්වාස තබනු මැනවි. මේක තමයි එතුමා පුන පුනාම කියාපු දේ. මේක මැති අමතිවරු හැම කෙනෙක්ම මාධ්‍ය සාකච්ඡාවලදී පාර්ලිමේන්තු කතාවලදී දිගින් දිගටම කියනු ලැබුවා. අපි දන්නවා රටක ජනමාධ්‍ය විද්‍යුත් වේවා මුද්‍රිත වේවා මේ ජනමාධ්‍ය තියෙන්නේ විශේෂයෙන්ම ජනතාවගේ සහ අනාගත පරම්පරාවේ සුභසිද්ධියට ඔවුන්ට යහමඟ පෙන්වීම තමයි මේ ජනමාධ්‍ය වලින් කරන්න ඕන. නමුත් මහජන මුදලින් යැපෙන මේ ජාතික ජනමාධ්‍ය තමුන්නාන්සලා ඉතාමත්ම නින්දිත විදියට යොදා ගනිමින් තමුන්නාන්සලගේ මේ මූල්‍ය අර්බුදේ ණය අර්බුදේ පියෝ ගන්න ඒකට තියෙන එකම මාර්ගය බදු අය කිරීම පමණයි කියන කාරණා මුල් කරගෙන විවිධ අවස්ථාවන් වලදී පාසල් දරුවන්, විශ්වවිද්‍යාල දරුවන්, රජයේ සේවකීන්, ඒ වගේම ආරක්ෂක අංශවල අය දැනුවත් හෝ නොදැනුවත් මේගොල්ලන්ට වෙස් මාරු කරලා හෝ මාරු නොකර දිගින් දිගටම තෙල් නාට්‍ය ශිල්පීන්, චිත්‍රපට නාට්‍ය ශිල්පීන් මේ හැම කෙනෙක්ම යොදවලා තමුන්නාන්සලා ඒ මාධ්‍ය වලින් පැහැදිලි කරා බදු ගෙවමු රට හදමු කියලා. බලන්න කොයි තරම් සාපරාදී ක්‍රියාවක්ද කියලා. ඒ කාරණේ ආදායම් සොයාගන්න මාර්ග මේ පාර්ලිමේන්තුව තුල වතාවල් කිහිපයකදීම අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක අනුර කුමාර දිසානායක සොරණන විසින් විශාල වශයෙන් වුණ පුනා කියලා තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි රටක් පාලනය වෙන්න ඕන. රටක ආදම් සොයාගත යුත්තේ මේ ආකාරයෙන්. ඒ නිසා නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමෙන්, සේවාවන් ගුණාත්මක බවට පත් කිරීමෙන් තමයි අපට විශේෂයෙන්ම මේ ආදම් සොයාගත හැක්කේ කියන එක උදාහරණ සහිතව දිගින් දිගටම ප්‍රකාශ කරා. නමුත් ඒ වගේම කල්තබීමේ යෝජනාවලින් අපි අපේ පැත්තෙන් ඉදිරිපත් කරා. නමුත් අද වෙනතුරු තමුන්නාන්සලා මේ සම්බන්ධයෙන් මේක ඔළුවට අරගෙන ඇහැක් කරලා බල්ලා මේ දිහා තමන්ගේ අඩුපාඩුකම් හදාගෙන අනාගතයට මුහුණ දෙන්න ක්‍රියාත්මක වෙන්න තරම් අවංක බවක් තමුන්නාන්සලගේ ළඟ නැහැ කියන එක මා විශේෂයෙන්ම කියන්න ඕන. ඒ නිසා පසුගිය වසර 10 පුරාම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු, නියෝජ්‍ය අමතිවරු, ඇමතිවරු, ඒ වගේම සංධාන මන්ත්‍රීවරු, ඒ හිටපු නියෝජ්‍ය අමතිවරු, ඇමතිවරු, ඒ වගේම අගමැති ජනාධිපති ඔවුන්ගේ දරුවන්, සහෝදරවරුන්, ඥාතිගණයා, රාජ්‍ය නිලධාරීන්, උජ්ජලික හා සාමූහිකව කරන ලද මහා මූල්‍ය වංචාවල් වලින් සොයාගෙන තියෙන මුදල බිලියන ගණනාවක්. මෙන්න මේ මහජන මුදල් නැවත ලබාගෙන මේ රටේ මහජනතාවට සහ ඔවුන්ගේ දූ දරුවන්ට රටට යහපතක් වෙන විදියට යොදවන්න, ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කරලා දෙන්න අද වෙනතුරුත් පළදායක ක්‍රියාමාර්ගයක් තමුන්නාන්සලා අරගෙන නැහැ. ඒ කටයුත්ත ඉතාමත්ම ඉබිගමනින් තමයි යන්න කියන එක මම මේ මොහොතේ පැහැදිලි කරන්න ඕන. ඒ නිසා ඒ වෙනුවට මොකද කරන්නේ? බෞතරයක් අසරණව අහිංසකව දිවිගෙවන මිනිසුන්ගේ හිස මතට බදුබර නැමැති හෙනගිඩිය පාත් කරලා ඒ මිනිස්සු ඒකෙන් පීඩාවට පත්වන හැටි තමුන්නාන්සලා අත්පුඩි ගහ ගහ බලාගෙන ඉන්නවා දෙපැත්තට වෙලා. මේක තමයි යථාර්ථය. මා කියන්න ඕන පසුගිය වකවානුව තුල, පසුගිය වසර 9 තුල 2009 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව තුල වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් ඒකේ අමාත්‍යර දරාගෙන හිටියා. ඒක ශ්‍රී ලංකා අදහස් සන්ධාන එක්සත් ජාතිපක්ෂ ඒත් හයිබ්‍රිඩ් ආණ්ඩුවක්. මෙන්න මේ ආණ්ඩුව තුල මා කියන්න ඕන 2009 මුළු ආදායම රුපියල් බිලියන 725ක් වෙනකොට මෙන්න මේ ප්‍රමාණය දල වශයෙන් 85.3ක් වුණා. මේ ප්‍රමාණය බදු මෙන්න මේ මුළු ආදායමෙන් 85යි රුපියල් බිලියන 618ක් බදු ආදායම රුපියල් බිලියන 618යි. මේක 85.3යි. බදු නොවන ආදායම රුපියල් බිලියන 80යි. මේක 111.1යි. ඒ 2009 2010 මුළු ආදායම 834 බිලියන. ඒ වගේම මෙන්න මේකෙන් බදු ආදායම 86.8යි. බදු ආදායම රුපියල් බිලියන 724යි. බදු නොවන ආදායම රුපියල් බිලියන 92යි. 111යි. ඊළඟට 2011 මුළු ආදායම බිලියන 983යි. මේ ප්‍රමාණයෙන් බදු නොවන බදු ආදායම රුපියල් බිලියන 845යි. 186යි. බදු නොවන ආදායම රුපියල් බිලියන 122යි. ඒක 12.4%. 2012 ඒත් එහෙමයි. මුළු ආදායම 1067 බිලියන. බදු ආදායම 908 බිලියන 85.1යි. බදු නොවන රුපියල් බිලියන 142යි. 13.3යි. 13 මුළු ආදායම 1204යි. 83.5යි. රුපියල් බිලියන බදු ආදායම 1006යි. නොවන රුපියල් බිලියන 132යි. 10.9%. 2014 රුපියල් බිලියන 1264යි. බදු ආදායම රුපියල් බිලියන 1050යි. 83යි. බදු නොවන ආදායම රුපියල් බිලියන 145යි. 11.4%. 2015 මුළු ආදායම රුපියල් බිලියන 1515යි. බදු ආදායම රුපියල් බිලියන 1356යි. 89.5%. නොවන රුපියල් බිලියන 99යි. 6.5%. ඒ වගේම 2016 මුළු ආදායම බිලියන 1658යි. බදු ආදායම 1432යි. 86.3යි. නොවන ආදායම 144යි. බිලියන 8.6යි. 2017 මුළු ආදායම බිලියන 298යි. බදු ආදායම 1821යි. 86.7යි. නොවන ආදායම 189යි. 9යි. කල්පනා කරලා බලන්න 2009 ඉඳලා 2010 දක්වා මේ වසර 9 තුල රාජ්‍ය ආදායමෙන් මෙ ආණ්ඩු දෙකම ජනතාව තල්ලා පෙරලා, ඒ ජනතාවගේ හිස පොඩි කරලා, ඒ ජනතාවට මහමගට බස්සලා, ඒ ජනතාවගේ දහඩිය මහන්සියෙන් තමයි මෙ ආණ්ඩු දෙකේම ප්‍රයත්න ආරක්ෂා කරගෙන තියෙන්නේ. මේ වසර 9 තුලම රාජ්‍ය ආදායමෙන් 85%කට වඩා වැඩි බදු ආදායම 85%කට වඩා වැඩි. දෙදස් දහස තුළ විතරක් වැට්ටලින් පමණක් කෝටි දාහක් අපේක්ෂා කරලා තියෙනවා. දෙදස් පහළවේ රිජිබදු සිර දහනම්යක් වනකොට වක්‍රබදු අසු එකක් බල බාටපත් කරලා තියෙනවා. දෙදස් දහසේ සිට පහළවක් රිජිබදු වෙනකොට සිට අසූ පහක් වක්‍රබදු කරලා තියෙනවා. එවගේම මේ වසරේ 2017 දඩවලින් කෝටි 8400ක් තඹුඩ්නාසලා බලාපොරොත්තු වෙනවා දඩවලින් ආදායම. ඒ නිසා මේ ආණ්ඩුව ආදායම් උත්පාදනය කරන මාර්ග සියල්ල පැත්තකින් දාලා ඒවට පයින් ගහලා ඒවා විසි කරලා දාලා අද පාරම් බානවා නෑ. අපි කිසිම ආකාරකින් මේ ණය කන්දරාව ජනතාව කිසිමත පටවන්නේ නෑ. අපි ඉතාමත්ම විශිෂ්ටාකාරයෙන් සංවර්ධනයේ සාධනීය ප්‍රතිඵල අත්පත් කරගෙන එහි ප්‍රතිලාභ ජනතාවට සහ දරුවන්ට සහ රටට ලබා දෙනවයි කියලා කතා කරාට භාවිතාව අවුන්සයයි කියන එකයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා වෙනුවට මුන්නාන්සලා එක පැත්තකින් ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරයා සහ එවැගේම ඇමතිවරු මේ වසර තුල වතාවල් 200කට වැඩිය පිටරට ගිහිල්ලා තියෙනවා. මොකටද ගිහිල්ලා තියෙන්නේ? රාජ්‍ය රජයට ආදායම් හොයාගෙන ඉන්නද? නෑ. ආයෝජන හොයාගෙන ඉන්නද? ඒත් නෑ. මහජන මුදල් කෝටි ගණන් විඳන් කරලා මේ ගිහිල්ලා තියෙන්නේ ණය ගේන්න. ලැජ්ජ වෙන්න ඕන. ණය අරන් ඇවිල්ලා ණය බේරනකොට තවත් ණය වැඩි වෙනවයි කියන එක මේ මහත්තුරුන්ට තේරෙන්නේ නැත්තේ නෑ. තේරෙනවා. තේරෙන්නේ නැති වගේ ඉන්නවා. එහෙම කරලා ඒ මහා ධනස්කන්ධය ගෙවන එකේ වකිම ජනතාඹත පටවනවා. ඒ නිසා මට මතකයි මෙතුම කිව්වා ඍජුබදු වැඩි කරලා වක්‍රබදු අඩු කරලා ජනතාව තලන්න පිළන්න නැතුව අර ලිච්ඡවීන්ගේ රජවරු 7707 ඒ රාජ්‍ය පාලනය තුල තියෙන මල්මතලා රොන් ගන්න විදිහට තමයි අපි ජනතාවගෙන් බදු අය කරන්න කියලා පාරම්බාපු අග්‍රමාත්‍යවරයා තමන්ගේ මධ්‍යකාලීන සැලසුම ඉදිරිපත් කරනකොට පාර්ලිමේන්තුවට පැහැදිලිව කිව්වා ඔව් අපි ඍජුබදු වැඩි කරන වසියට 60ක් අපි වක්‍රබදු අපි අය කරන්න සිට 40යි කියලා. නමුත් භාවිතාවයක නෙවී අද ඒකේ අනිත් පැත්ත තමයි ක්‍රියාත්මක වෙන්නේ. එන්න ජනතාව දුකෙන් දුකට පීඩාම් පීඩාට පත්වන එක තමයි තමුන්නාන්සලගේ එකම ඌමනාව සහ උපයාමාර්ග වෙලා තියෙන්නේ. අපි යහන් තමුන්නාන්සලගෙන්
ගරු ගලප්පති මැතිතුමා මේ අවස්ථාවේ ගරු අඩිකල් නාද මැතිතුමා මුලසනු ගන්නවා.
සබත්තුමනි, දැන් මේ මොකදලා තියෙන්නේ? දැන් තමුන්නාසලගේ උපදෙස් මත මුදල් ලමතිතුමාත් ඒ වගේම අග්‍රමාත්තුමාත් ගුරයි ගෝලයා දෙන්නම ඉතාමත්ම බොම උජාරුවෙන් කිව්වා ඔව් අපි ධනපති පන්තිය මත මහා පරිමාණ ව්‍යාපාරිකය මත අපි අනිවාර්යයෙන්ම ඍජුබදු වැඩි කරලා යාලගේ ඔළුවට පහර දීලා අපි ජනතාව බේරගන්නවා. ඒ ජනතාවටගේ සුභසිද්ධියක් වෙන විදියට දැන් අපිට පේනවා ඇත්තේ කරලා තියෙන්නේ. තමුන්නාන්සලා මේ අයවැයෙන් ඍජුබදු 85% කරලා තියෙනවා. වක්‍රබදු 15% කරලා තියෙන්නේ. ඇත්තද? නෑගේ අනිත් පැත්ත ලැජ්ජ වෙන්න ඕන. මේ වගේ මිනිස්සු අරන් ඇවිල්ලා නිර්වත් කරලා මහජනතාව ඉදිරියේ මඩුවල්ග වලින් නැත්තම් ලයිම කෝටු වලින් හැමයන් තලන්න ඕන කියන එකයි අපි විශ්වාස කරන්නේ. ඇයි මේ වගේ පට්ටපල් කෙබර ඇදබාන්නේ වකියුතු අගමැතිවරේ සහ ඒ වගේම මුදල් අමතිවරේ? ඒ නිසා තමුන්නාන්සලා මහජනතාවගේ ජන බොම අනුකම්පාවෙන් උදි ජනතාවගේ පහන් සංවේගය පිණිසම අද මේ ඍජුබදු වැඩි කරලා වක්‍රබදු අඩු කරලා තියෙනවා. ඉතාමත්ම හොඳයි. අගමැතිතුමා යුග පුරුෂයෙක්. ඒ වගේම මිහිපිට පාත්ලා තියෙන දෙවි කෙනෙක්. ඒ නිසා තමයි මිනිස්සු තමුන්නාන්සේලාට සහ මුදල් ඇමතිවරයාට අද ප්‍රසිද්ධියේ ආශිර්වාද කරන ගමන් තමුන්නාන්සේලගේ ඉන්න සහ මියගිය ඒ දෙමව්පියන්ටත් ආශිර්වාද කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේක තමයි යථාර්ථය. ඒ වගේම කියන්න ඕන මේ මොහොතේ 2016 අයවැය ස්වභාව පිළිබඳව පැහැදිලි කරවතින් රුපියල් බිලියන 1158 58 බදු නොවන ආදායම මේක දළ දේශ නිෂ්පාදයෙන් 13.5යි. සියලු බදු ආදායම බිලියන 1432යි. ඒ වගේම බදු නොවන ආදායම බිලියන 144යි. මෙන්න මේක ඒ වගේම 2016 මුළු වියදම රුපියල් බිලියන 2328යි. ඒක GDP එකෙන් 18.9යි. අයවැය පරතරය රුපියල් බිලියන 670යි. මේක GDP එකෙන් 5.4යි. අපි විශ්වාස කරනවා මේක සත්‍ය සංඛ්‍යාලය කියලා නෙවී මීට වඩා වැඩි මොකද තමුන්නාන්සලා 2010 15 අයවැය ලේකම් ඉදිරිපත් කරලා ඒ 16 අවුරුද්ද අවසන් වෙන්නේ ඉස්සර වෙලා කොයිතරම් රුපියල් බිලියන ගාණක් අතිරේක ඇස්තමේන්තු දාලා කොයිතරම් මුදලක් විවිධ වැඩවලට හොයාගත්ත කියන එක අපි කියන්න ඕන. ඒ වගේම 2017 මුළු ආදායම රුපියල් බිලියන 2098යි. මේක GDP එකෙන් 13.3යි. බදු ආදායම් බිලියන 1821යි. මේක 86.7යි. බදු නොවන ආදායම් බිලියන 189යි. 13.3යි. මුළු වියදම රුපියල් බිලියන 2723යි. මේක GDP එකෙන් 20.2යි. පරතරය රුපියල් බිලියන 625යි. මේක GDP එකෙන් 4.6යි. මේක නම් හිලවුත් අපි විශ්වාස කරනවා සත්‍ය නෙවි තමුන්නාන්සලා අයවැය ලේකනේ මොන හරි ආකාරකින් ඔව් හොඳින් හරි නරකින් හරි එහෙම නැත්නම් වරදාන කප්පම් සන්තෝෂන් දීලා සම්මත කරගත්තට පස්සේදී ඔව් තමුන්නාන්ස 2017 වසර තුල කොයිතරම් අතිරේක ඇස්තමෙන් දාලා මුදල් වෙන් කරගනිද කියන එක අපට අදත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි කියන තමුන්නාන්සලට මෙන්න මේ ක්‍රියාකලාපය නතර කරලා රටේ මහජනතාවගේ සුභසිද්ධියට රටට වැඩක් වෙන හැටියට ක්‍රියාත්මක කරන්නේ කියන එකයි අපි අවධානය කරන්නේ. මම මෙහෙමද කියන්න ඕන අපේ රටේ හිතාමතාම පාඩු සිදු කරපු සා සිදුවන ආයතන රාශියක් තියෙනවා. හොරකම් වලින් මම්පැහැරීම් වලින් මහජන දේපළ පිල්ලි ගහපු එවයින් අපි ගත්තොතින් එයා ලංකා පාඩුව රුපියල් කෝටි 10200කට වඩා වැඩි. මේ අය කරගන්නව නම් අපි විශ්වාස කරනවා එක පාසලකට රුපියල් කෝටිය ගානේ අපේ රටේ දෙන්න පුළුවන්කම තියෙනවා මුළු රටේම තියෙන පාසල් දියුණු කරන්න. ඒ වගේම හෙජින් ගන් දෙනුව නිසා රට සිදුණු පාඩුව රුපියල් කෝටි 1020යි. රුපියල් කෝටි 126ක්ම තමුන්නාන්සලා වීදම් කරලා තියෙනවා නීතිමය කටයුතු වලට. මට මතකයි ඒ දවස්වල ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමාලා මාධ්‍ය වලට ඇවිල්ලා සුසිල් ප්‍රේමජාන්ත ඇමතිතුමාලා මාධ්‍ය වලට ඇවිල්ලා සත්‍ය පහක්වත් අපි දෙන්නෙත් නැහැ ගෙවන්නෙත් නැහැ අපෙන් අය කරගන්න බෑ කියලා මහා ලොකුවට පාරම්භෑවා. නමුත් දැන් වෙලා තියෙන දේ පේනෝනේ කොයිතරම් මහජන මුදල් ඒ මහත්තුරුන්ගේ සත පහක්වත් ඒ මහත්තුරුන්ගේ වැටුපෙන් හරිය දේපළ වලින් හරිය ගියේ නැහැ. මේ මහජන මුදල් තමයි මේ විනාශ කරලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ රුපියල් කෝටි 126 අපි විශ්වාස කරනවා අය කරගන්න තමුන්නාන්සලට ක්‍රියාමාර්ගයක් තියෙනවා නම් මේ රටේ තියෙන හැම පාසලකටම දෙන්න පුළුවන්කම තියෙන පරිගණක විශ්ව ගානේ දරුවන්ගේ අනාගතේ ශක්තිමත් කරන්න. ඒ වගේම රත්ලංක ඇවන්ගාඩ් ගන් දෙනුවෙන් මේ කම්බහොරු මේ ආණ්ඩුවට ගෙවන්න තියෙනවා රුපියල් කෝටි 84ක්. තමුන්නාන්සලා ඒගොල්ලන්ට ඇතිවෙච්ච මහානුභාව අනුකම්පාව උපයෝග කරගෙන ඔව් කෝටි 26ක් අඩු කරලා තියෙනවා. පට්ටපල් හොරු කම්බ හොරු ජාති ද්‍රෝහීන් ලෙස ද්‍රෝහීන් තමුන්නාන්සලා ආරක්ෂා කරනවා. ඒ වගේම ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ආයතනයට නඩු කියන් රුපියල් කෝටි 12ක් වැය කරලා තියෙනවා. මිඥාන ගන්දෙනුව ඒ ගසා කෑම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉන්න කාලේ ඩොලර් මිලියන 45ක් මේකෙන් ගසා කාලා තියෙනවා. මේවා අද කිසි කෙනෙක් හොයන්න බලන්නේ නැහැ. ඒ වගේම රාජපක්ෂ පවුලේ තරමක් කෙලෙව් මහජන මුදලින්ගත් ඉඩම්වල වටිනාකම විතරක් ගරු සභාපතිතුමනි රුපියල් කෝටි 10යි. එසේ නාලිකාව ඒ ඉඩේ වටිනාකම රුපියල් කෝටි 20යි. මැදමුල්ල කෞතුකාගාරයට ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවෙන් සහ නාග සංවර්ධන අධිකාරියේ මුදල් එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් යොදවලා ඒගොල්ල කෞතුකාගාර හදලා තියෙනවා. ඒ වගේම අපි කියන්න ඕන ඊට අමතරව තව කෝටි ප්‍රකෝටි ගාණක් මේ විදියට දෙපැත්තම හිටපු ඒ මැති ඇමතිවරු, ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාව, ඒ වගේම තවත් පරිපාලනධාරීන්, ඒ වගේම ආරක්ෂක අංශවල අය මේ වගේ අතලොස්සක් අය විසින් මුජ්ජලිකා සාමූහිකව විශාල මුදල් ප්‍රමාණයක් රටේ ජනතාවට අහිමි කරලා තියෙනවා. ආයතන කඩාවටලා තියෙනවා. එනිසා මම කියන්න ඕන අගමැතිතුමා මේ තත්ත්වයේ මෙහෙම තියෙද්දී අගමැතිතුමා උත්සාහ කරනවා තමන්ට කෝටි 30ක වාහන ගෙන්න ගන්න. කල්පනා කරලා බලන්න ආදර්ශයක් දෙන්න ඕන. ඇමතිවරුන්ට ඊටත් වඩා වැඩි මුදලක් උදලා උත්සාහ කරනවා වාහන ගෙන්න ගන්න. අපි අහනවා ඒකද මේ රටේ තියෙන ප්‍රධානම අවස්ථාවේ කියලා. ඒ වගේම කුෂිකර්ම ඇමතිවරයා වර්තමාන මහජන මුදල් මිලියන 21ක් ගෙවලා මසකට කුලියට ගත් අමාත්‍යංශයේ ගොඩනැගිල්ලට තාම ගියේ නැහැ. මෙන්න මේ වගේ මහා දැවැන්ත විනාශයන් තමයි සාමූහිකව එකතු වෙලා මේ දෙගොල්ලම කරන්නේ. ඒ වගේම හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ බාරව චයිනාබර් ආයතනයෙන් ජනපති වර්ණේදී ඒ කාලේ හිතවතුන්ට තොප්පි සහ ටී ෂර්ට් බෙදන්න රුපියල් මිලියන 89ක් වැය කරලා තියෙනවා. අරලිගහ මන්දිරයේ කෑමට මාස දෙකක බිල කෝටි 15ක් මවුන්ට් ලවීනියා හිල්ටන් හොටල් වලට ගෙවලා තියෙනවා මේ මහජන මුදල් මේ විදියට. ඒ වගේම වත්මන් ඇමතිවරයෝගේ නඩත්තුවට වසරකට මිලියන 7.2ක් කියන්නේ දළ වශයෙන් ගත්තයින් පස්සේ යනවා රුපියල් මිලියන 7.2ක් එක් පුජ්‍යලයෙකුට. එතකොට සාමාන්‍යයෙන් කෝටි 7.2ක් යනවා මේ හැම කෙනෙක්ම නඩත්තු කරන්න. ඒ වගේම ඇමතිකම් නොදුන්නු මන්ත්‍රීවරු 54 දෙනෙක් වෙනුවෙන් අද උදේ අපේ අනුර කුමාර දිසානායක සොයුරා ප්‍රකාශිකුත් කරා. මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරු 54 දෙනෙකුට ඇමතිකම් නොදුන්නු වාහන බලපත්‍ර තිබියදී ඊට අමතරව මාසික කුලිය ලක්ෂ 7 ගානේ සුඛෝභෝගී වාහන කුලියට එයාලට පාවිච්චි කරන්න රුපියල් කෝටි 243ක් අද මුදල් අමාත්‍යවරය විසින් වැය කරන බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ වගේ මහා පරිමාණ ලෙස මහජන මුදල් පිල්ලි ගහපු අයගෙන් මේව අය කරගන්න මම අහනවා. අනපනත් ඒ වගේම නීතිමය ආයතන පිහිටවල තියෙද්දී මේව දිහා ඇහින් ඇහැරලා බලන්නේ නැහැ. ඉබි ගමනින් තමයි තමුන්නාන්සල ක්‍රියාත්මක වෙන්නේ. ඔද්දේ බල පන්ත තියෙනවා, මුදල් විසුද්ධි කරන පන්ත තියෙනවා, අල්ලස් දූෂණ පන්ත තියෙනවා, අපරාධ නීතිය තියෙනවා, ඒ වගේම අපරාධ විමර්ශන කොට්ටාසය තියෙනවා, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය තියෙනවා. මෙන්න මේ වගේ ඒ වගේම මේ විදිහේ ආයතන සහ මේ විදිහේ අනපනත් විශාල වශයෙන් තියෙනවා. ඒ නිසා මෙන්න මේවා තියෙද්දී මේ මැතිමතුරු විසින් ජනාධිපතිවරු විසින් අගමැතිවරු විසින් මේ මහා දැවැන්ත විදියට ගසා කාපු පිල්ලි ගහපු ඒ වගේම ඒ මැතිමතුරුන්ගේ ජනාධිපතිවරුන්ගේ බිරිඳවරුන් දූදරුවන් සොර සොයිරියන් හිතවතුන් ඒ වගේම දේශපාලඥයන් සහ රජයේ ඉහළ නිලධාරීන් අතලොස්සක් විසින් ඇති කරන ලද මේ මහා දැවැන්ත වංචා දූෂණ වලින් ඒ අයට දඬුවම් දීලා මේ අය කරගෙන මහජනතාවගේ සුභසිද්ධියට රටේ සුභසිද්ධියට යොදවන්න වැඩ කටයුතු කරන්න නැතුව තමුන් වහන්සලා පාත්‍රය අරගෙන ගිහිල්ලා මුළු රටෙම මුළු ලෝකෙම හිඟා කනවා ඊට අමතරව රටේ නිෂ්පාදනය වැඩි කරන්න රැකියාවල ගුණාත්මකභාවය වැඩි කරලා ඒ අය පිටරට පිටත් කරලා අපේ අපනයන නිෂ්පාදන වැඩි කරලා එහෙම කරන්න නැතුව තමුන් වහන්සලා මහජනතාව තල්ල පෙල්ල පුළුවන් තරම් දඩ බදු අය කරලා මිනිස්සු මහමගට දාන තමයි කටයුතු කරන්නේ. ඒ නිසා අපි කියනවා තමුන් වහන්සලාට මෙන්න මේ දූෂිතයන් ඒ කියන්නේ හැම ක්ෂේත්‍රකම ඉන්න මේ අලුත් දූෂිතයන් සහ පරණ දූෂිතයන් මුළුමනින්ම ආරක්ෂා කරමින් අද වර්තමාන ආණ්ඩුවේ ඉන්න ජනාධිපතිතුමාගේ ඉඳලා අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ මේ සම්බන්ධයෙන් හටක් කොල්ලන් නැතුව ඒ වගේම ක්‍රියාමාර්ගයන් නැතුව ඉතාමත්ම ඉබිගමනින් තමයි කටයුතු කරමින් ඉන්නේ මේවා අය කරගන්න මැදිහත් වෙන්නේ නැතුව. ඒ නිසා තමුන් වහන්සේලාට නොබෝ කලකට යන ඉස්සර වෙලා මහජනතාවගෙන් මේවට නිසි උත්තර ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි දන්නවා මේ වෙනකොට මේ මුළු රට මහා දෙවන්ත ණය උගුලකට ඉර කරලා තියෙනවා. ඒ වගේම ගත්ත ණයට වාරිකා පොලිය ගෙවීම අද අර්බුදයක් වෙලා තියෙනවා. ඒ වගේම වෙළඳ ශේෂය ඒ වගේ බරපතල ලෙස කඩාවැටලා තියෙනවා. විදේශ සංචිත අඩු වෙලා තියෙනවා. දේශීය මුදල රුපියල බරපතල විදියටම ආප්‍රමාණලා තියෙනවා. අද ගත්තම රුපියල් 158ක් වැඩි ඩොලර් එක රුපියල් 158ක් වඩා වැඩි. ඒ වගේම ඒක පුජ්‍යල ණය ප්‍රමාණය බරපතල විදියටම වැඩි වෙලා තියෙන සාමාන්‍ය රුපියල් ලක්ෂ 6ක් විතර. ඒ නිසා මෙන්න මේ තත්ත්වය තුල අපි තමුන් වහන්සේලගෙන් අහනවා මේ රට ඉදිරියට ගෙනියන්න මොන වගේ වැඩපිළිවෙලක් මොන වගේ ප්‍රතිපත්තියක් මොන වගේ ක්‍රියාමාර්ගයක්ද තමුන් වහන්සේලා අනුගමනය කරන්න කියලා කටින් බදල කොල හිටෝ ඔය ඉන්නවා. මෙන්න මේ තත්ත්වය තුල අද රටේ ජනගහණයෙන් මහා දෙවන්ත සමාජ විෂමතාවයක් ඇති වෙලා තියෙනවා සභාපතිතුමනි. ඒ නිසා රටේ ජනගහණයෙන් ධනවත්ම 120ට ජාතික ආදායමෙන් හිමිවෙන පංගුව 55.1යි. රටේ ජනගහණයෙන් දුප්පත්ම 120ට ජාතික ආදායමෙන් හිමි පංගුව 3.6යි. රටේ ජනගහණයෙන් ඉහළින්ම ඉන්න ධනවත් 10ට ජාතික ආදායමෙන් හිමි පංගුව 37යි. රටේ ජනගහණයෙන් පහළින්ම ඉන්න 10ට ජාතික ආදායමෙන් හිමි වෙනවා පංගුව 1.1යි. අපි ගත්තොත්ින් හරියට පාන් පාත්තලා ප්‍රසීජකට ගැපුවොත්ින් ඉහළම ආදායම් හම්බෙන ඒ 10ට හම්බෙනවා පාම්පේ 37ක්. අනේ පහළම ආදායම් හම්බෙන 10ට හම්බෙන්නේ පාම්පේ 1.81යි. වනේ වාසයේ කිව්වා අනේ කාලේ වනේ වාසයේ කිව්වා මෙන්න යහපාලන ආණ්ඩුවේ අලුත්ම වර්තමාන තත්ත්වයේ ප්‍රතිඵල. ඒ නිසා අපි දකිනවා අද මේ තුල මහා දවැන්ත සමාජ විෂමතාවයක් නිර්මාණය වෙලා තියෙනවා. වගේම ඒ මත සමාජ බිඳවැටීමක් බරපතල විදියටම අද ඇති වෙලා තියෙනවා. ඒ නිසා දේශ ජනගහණයෙන් 0.5 ලක්ෂ එකකට වඩා මත් කුඩු පරිහරණය කරනවා. මේක මීට වඩා වැඩි මේ යහපාලන ආණ්ඩුවේ තියෙන වර්තමාන ප්‍රතිඵල. ලෝකයේ ආයුෂ වැඩිම අපේක්ෂා කරන රටවල් අතරින් අපි ඉන්නේ 84 වෙනි තැන. අද මේක ඊටත් වඩා ඉස්සරහට ගිහිලා තියෙනවා. ඒ වගේම මිනිස්සු ශීඝ්‍රයෙන් මිය රටවල් අතරින් අපි එකක් ඒකෙන්. මිනිස්සු ශීඝ්‍රයෙන් මිය රටවල් අතර අපි එකක්. කොයිතරම් අගින් කමකින් මිනිස්සු පිළිනෝද කියන එක තේරුම් ගන්න ඕන. ඒ වගේම 120ක් වන ජනයා ඉන්න අපේ රටේ වසරකට බාහිර රෝගී අංශෙන් ප්‍රතිකාර ලබනවා 500,000කට වැඩිය. දැන් මේ තත්ත්වය මීට වඩා වැඩි මෙවතයි තමුන් වහන්සලා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇති වෙන්න මුදල් වෙන් කරලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය තවත් වැඩි වෙනවා කියන එක මම කියන්න ඕන. ඒ වගේම ස්ත්‍රී දූෂණ ප්‍රමාණය ගත්තන් පස්සේ වයස අවුරුදු 470 දිනකට 8කට වැඩි 2015. දැන් මේ වෙනකොට මේක මීට වඩා වැඩි වෙනවා. එන්න අවුරුදු 4 අවුරුදු 3 මෙන්න මේ දරුවන් ඉතාමත්ම නරක විදියට දූෂණය වෙන සමාජයේ කොයි තැනද යන්නේ කියන අපි අහන මේ යහපාලනයේ තියෙන ප්‍රතිඵල කියන එක අපි විශ්වාස කරන්නේ. සීවදිහානිකර ගැනීම කරන ලෝක රටවල් 172 අතුරෙන් අපට හිමි වෙන්නේ හතරවෙනි ස්ථානය. සෑහෙන ඉහළින් අපි ඉන්න ලෝක වාර්තා පිටුල තියෙනවා. අපි මේ පැත්තෙන් හරි හොඳයි. ඒ වගේම දිනකට ස්ථානය එතකොට දිනකට 100 විහානිකර ගන්නවා 14කට වැඩියෙන් වසරකට 5200ක් මේක එවිලාල් තියෙනවා. ඒ වගේම දිනකට සිදුවන විවාහ සංඛ්‍යාව 500යි. ඒ වගේම විවාහ වෙච්ච ජෝඩු 200කට වැඩියෙන් දවසකට දික්සාද වෙනවා. ඔබතුමා බලන්න උතුරද නැගෙනහිරද බටහිරද දකුණද එහෙම නෙවී මුළු රටේම තියෙන දිස්ත්‍රික්කවල ඒ පළාත්වල උසාය වලට ගියන් පස්සේදී එක දවසකට බලා ගන්න පුළුවන් කොයි තරම් පවුල් බිඳවැටීම් වෙලා මේ දික්කසාද වෙලා පවුල් විනාශලා තියෙනවද කියලා. මිනිසුන්ගේ ආදායම ශක්තිමත් නම් මිනිසුන්ගේ ක්‍රය ශක්තිය ශක්තිමත් නම් මිනිසුන්ගේ ජීවන මට්ටම් ඉහළ ගිහිලා නම් මිනිසුන්ට හරියමන් රැකියාවක් තියෙන නම් ජීවත් වෙන්න මේ වගේ තත්ත්වයක් අපි ඇති වෙනවද කියලා අහනවා. මේවා තව තවත් වැඩි වෙනවා. ඒ වගේම වග්ගඩ රෝගයෙන් වසරකට අපේ රටේ 3000ක් පමණ මිය යනවා. මේක මීට වඩා වැඩි දර සභාපතිතුමනි. ඒ වගේම ලෝකයේ තුල අසතුටෙන් අසහනයෙන් ඒ වගේම ආතතියෙන් අගහෙන් කමින් කලකිරීමෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්න
රටවල මන්දිරතුමා ඔබතුමාට විනාඩි 4ක් තියෙනවා.
අපි ඉතාමත්ම ඉහළින්ම ඉන්නවා. දිනකට පුරවැසියන් 20ක් දෙනෙක් මිය යනවා හදවත් රෝගයෙන්. මෙන්න මේව තමයි අපි ලබලා තියෙන ප්‍රතිඵල. ඒ නිසා අපි තමුන්නාංශයේ ආදාන්ත යොමු කරනවා. මෙන්න මේව තමයි පසුගිය අවුරුදු 69 තුල අපි ලබාගෙන තියෙන ඉතාමත්ම විශ්වගණයේ ප්‍රතිඵල. ඒ වගේම කියන්න ඕන දැන් මෙවර අයවැයේ 2017 අයවැයේ පළවෙනි පිටුවේ 3 වෙනි ඡේදයේ පැහැදිලි කරලා තියෙනවා මේ අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අමාත්‍යතුමා අග්‍රාමාත්‍යතුමා විසින් ලබා දෙන නිවැරදි නායකත්වයේ ශ්‍රී ලංකාව ආසියානු කලාපය තුල ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් බවට පත් කිරීම දා උපකාරී වෙනවා කියලා. ඒ වගේම මේක තියෙනවා රජයේ මධ්‍යකාලීන උපාය මාර්ග සැලැස්මේ අරමුණු වන්නේ රැකියා ලක්ෂ්‍යයක් ඇති කිරීම, ආදායම් මට්ටම් මිල දැමීම, ග්‍රාම්‍ය ආර්ථිකය වර්ධනය කිරීම, ඒ වගේම වැඩ කරන වත් ජනතාව හා ග්‍රාම්‍ය ජනතාව මෙන්ම මධ්‍ය පන්තික හා රාජ්‍ය සේවකයන් වෙතට ඉඩම් අයිතිය ලැබෙන බවට සහතික වීම, ශක්තිමත් හා පුළුල් මධ්‍ය පන්තියක් බිහි කිරීම. මේ 2017 මේ තියෙන අපබ්‍රංශෙම මේ තියෙන පතරංග ජාතකයේම 2016 අයවැය කතාවේ 3 වෙනි පිටුවේ තියෙනවා. ඉන් තමුන්නාන්සල ගිය අවුරුද්දේ මොන බම්බුවක්වත් කරලා නැහැ නේ. එහෙම කරලා තියෙනව නම් නැවත වතාවක් මේ අවුරුද්දෙත් ඉස්පිල්ලක් පාපිල්ලක් කොම්බුවක් ඇදයක් වචනයක් වාක්‍යයක් කිසිවක් වෙනස් කරන්නේ නැතුව ඇයි මේක මේ විදිහට දාලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපිට තියෙන බරපතල විදියේ ගැටලුවක්. මා කියන්න ඕන අපේ අපනයන වෙළඳාම 1990 දළදේශීය නිෂ්පාදනයේ 30% ඉඳලා 15 දක්වා පහළට වැටිලා තියෙනවා. අපි කියනවා පැහැදිලිවම රටේ ජාතික ආදායම ප්‍රශ්න මට්ටමින් පත් කිරීමට නම් ලෝකයේ ඉල්ලනවා නිපයුම් අපි ගුණාත්මක භවින් යුක්තව අපනයන කළ යුතුමයි. යපගේ විදේශීය වත්කම් වර්ධනය වීමට හේතු වෙනවා. වගේම රටතුළ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වීමටත් ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව වර්ධනය වීමටත් බලපානවා. මේ සඳහා අතීතයේ සිට මේ දක්වාම තන්තනි වහා එකට එකතු වෙලා තඹුන්නාසල බලයේ මෙහෙवला මේ දක්වාම කිසිදු ඵලදායක වැඩ කොටසක් කළ නැහැ කියන එක මා කියනවා. අපනයන සඳහා භාණ්ඩ සේවා නිෂ්පාදනය කරලා තියෙනවද කියලා මම අහනවා. එහෙම නැහැ. එම කරපු එකම දෙයක්වත් නැහැ. රට බරක් නොවි අපේ ජාතික ආර්ථිකයට දායක වූ ඒ වගේම ලාභ ලැබූ රාජ්‍ය ආයතන බීජ ගොවිපළවල් සියල්ලම දෙපිරිසම මාරුවෙන් මාරුවට තමුන්නාන්සලා 100කට වැඩිය විකුණලා දාලා විනාශ කරලා දැන් අද වත්ත බද්දර දීලා ඇස්සට දත නියොන් දත්තට පත්ලා තියෙනවා. ඒ නිසා ලෝක ආර්ථිකයෙන් පළවෙනි තැනට නොබෝ කලකින් එන ඒ චීනය තියෙනද අපට අතේ දුරින් ඒ චීනයේ චීනයෙන් පාඩම් ඉගෙනගෙන චීනයෙන් පාඩම් ඉගෙනගෙන දැන්ටත් ඒ රට අපට විදාකාර උදව්පදව් කරනවා. ඉගෙනගෙන තම උන්නාන්සල පුළුවන්කම තියෙනවා ඉදිරියට එන්න. අල්පෙනෙත්තේ සිට අපි මහා නැවදක්වා ඒ රට නිෂ්පාදනය කරනවා. එනිසා ඒ රට කාර්මික භාණ්ඩ ඒ වගේම සාමාන්‍ය මේ සියලු භාණ්ඩ වලින් අද ලෝකෙ කබ්දාලා තියෙනවා. ජපානයත් මේ වගේම පරිගණක වාහන මේ කාර්මික භාණ්ඩ අද ඒ නිෂ්පාදනය කරනවා. ඉන්දියා ෆ්‍රාන්සේ ජර්මනිය වියට්නාම් මේ කියුබාව මෙන්න මේවත් ඒ විදියටම නිෂ්පාදනයෙන් ඉහළ කම් ගහලා තියෙනවා. නමුත් අපි මොකද කරලා තියෙන්නේ? අපි කප් ගහලා තියෙනවා වෙන කොහෙවක්වත් නෙවී. අපි කප් ගහලා තියෙනවා ඔව් රට විරුවන් කියලා තමුන්නාසල පාරම්බාන ඔටුනු බලපලම් දෙන ගෘහ සේවිකා පිටරටවල තමයි අපි අද ලැජ්ජ වෙන්න ඕන. ඒ නිසා මෙන්න මේ ඊනියා සංවර්ධන ක්‍රියාමාර්ග වලින් පැත්තකට ගිහිල්ලා අපි තමුන්නාන්සල කියනවා ඵලදායක වැඩ කොටසක් කරන්න. දැන්වත් පාඩම් ඉගෙනගෙන අඩුම ගානේ අපි මේ දිනපතාම මේ කියන දේ හරි ඔළුවට දාගන්න දෙයක් හරි දාගෙන මෙරට මීට වඩා යහපත් තැනකට ගේන්න, මෙරටේ ජනතාවට මීට වඩා යහපත් සංවර්ධනයක් ඇති කරන්න, අනාගත පරපුරට මීට වඩා යහපත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය පදනම අනිවාර්යයෙන්ම සකස් කරන්න මැදිහත් වෙන්න ඕන. නිකම් බොරුවට ගැටුමක් නැහැ. හොරකම් කරපු, වංචා කරපු මහජන මුදල් මේ හොරුන්ට දඬුවම් දීලා අනිවාර්යයෙන් මුදල් අරගෙන ජනතාවගේ සුභසිද්ධියට යොදවන්න වහාම ක්‍රියාත්මක වෙන්නේ කියන පැහැදිලි කිරීම කරමින් මම නියඳනවා. ඔබතුමාට ස්තුතියි.